ඔව් ඒ කියන්නේ සද්දේ මිහිර විඳින්න කිසිම තහනමක් නැහැ. සද්දක ඒ කියන්නේ සුඛයක් තිබුණත් ඒක විඳින එක නෙමෙයි මෙතන වැරද්ද තියෙන්නේ. දැන් රසක් එනකොට ඒකේ රස විඳින එක නෙමෙයි වැරද්ද තියෙන්නේ. හරි. ඒකට අපි රූප හදලා ඒව එළියෙන් තියලා ඕවට තණ්හා කරන එකයි මෙතන වැරද්ද. රස විඳින්න පුළුවන් ඒක රසක් විතර. දැන් රස ආයත් දකින්න ඕන නම් දිවෙන් විතරයි පුළුවන් කියන නුවණ තියෙනවා. දැන් සද්දේ ආය අහන්න පුළුවන් නම් කනින් විතර. අනිත් ආයතන ඒකට සම්බන්ධ නැහැ. ඒ කියන්නේ එකකින් හටගන්න විඥානෙ තව එකකට සම්බන්ධ කරන්න යන්නේ. ඒක එතනම හටගෙන එතනම නිරුද්ධ වෙනවා. දැන් ඒකේ රසයක් තියනවා නම් ඒක වින්දා කියන එක නෙමෙයි වැරද්ද. ඒක වැරද්දක් නැහැ. අපි ඒ නිසා බාහිර රූප පිහිටෙව්වොත් ආයේ ආයේ පස්සෙන් එළවන්නේ තණ්හා කරන. ඔන්න ඔතනයි වැරද්ද තියෙන්නේ. ඒ කියන්නේ මේ හිතේ හදන රූප එළියෙන් ගිහින් තියලා විශ්වාස කරනවා සතර මහා ධාතු රූප කියලා. ඔහොම කිව්වට අපිට තේරෙන්නේ නැහැ. අර වතුරට එබෙන බල්ලට වෙන්නේ ඕක නෙමෙයි. එහෙන් දැකලා හිතෙන් රූපයක් හදලා ඒ රූපේ එළියෙන් තියලා ඒක එක්ක දැන් රණ්ඩු වෙන බුරා ගන්න. තමන්ගේ වචායාව වතුරෙන් දැක්ක කියලා නුවණක් නැහැ. ඒ වගේම මේ ආයතනයේ පිරිසිඳ දැකලා නැහැ. දැන් හේ හැකියාව තියෙන වර්ණ සංඥාවකින් රූපයක් හදලා දෙන්න. ඒ රූපේ හදන්නේ හිත ඇතුලේ නිසා. එළිය නෙමෙයි. එහෙනම් දැන් අන්නේ බල්ලගේ මට්ටමේ තමයි අපිත් ඇහැ පාවිච්චි කරන්නේ. ඇහැ දැකලා ඒකට අදාළ රූප හිතෙන් හදලා ඕක එළියේ තියෙනවා කියලා හිතාගෙන ඒක ආයෙ ආයෙ රස විඳින්න ආයතන හයෙන් ඕන එකක් උපදිනවා. අපි එක ආයතනකින් එන සංඥාවේ ඇත්ත ඇති හැටි දැක්කනම් නේද? ඒකට අදාළ රූපයක් හදලා ඕක එළියෙන් ගිහින් තියන්නේ නෑනේ. එළියෙන් ගිහින් තිබ්බොත් වෙන ඕන ආයතනකින් ඕක අත්දකින්න පුළුවන් කරනවනේ නේද? එතකොට ඔන්න ඔය තමන් තුල ඉන්න මහුංකාරය එයා කරන්නේ මොකද්ද කියලා නුවණින් දකින්න කියනවා. මහුංකාරය තමයි විඥානේ මායාකාරය. මායාකාරය අපිව රවට්ටන විඥානේ මායාකාරයක්. එයා අපිව රවට්ටනවා මේ හිත ඇතුලේ අද්දකිනේම එළියේ තියනවා කියලා. විඥානේට අහු වෙන නාම රූප ටික එළියේ තියෙන සතර මහා ධාතු රූප කරනවා. ඔව්. මිරිංගුව තමයි පේන්නේ. අපි වතුර හදනවා එළියේදී. ඒ කියන්නේ මිරිංගුව වගේ පේනවා විතරයි කියලා නුවණක් නිවේ ඉන්නේ. එළියේ වතුර හදපු ගමන් අපි ඔන්න වතුර පස්සේ එළවමු. ඒ ලෝකෙට අහුයි. ඒකට නුවණ තිබුණාට ඉතින් මේ සංඥා මිරිංගුව කියලා දකින්න නුවණ නැහැනේ. මිරිංගුව පේනකොට වතුර නැහැ කියලා ඔන්න නුවණක් තියෙන. ඒ හිත තමයි ඒ උපමාව දෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ විදිහමයි මේ සංඥාව කියන්නේ මිරිංගුවක් කියලා තේරුම් ගන්න. කවුද සංඥා අරන් දෙන්නේ ආයතන ටික? මේ ඉන්ද්‍රිය පහින් මේ සංඥා ආරම්භේ. එතකොට ඒවා මිරිඟු. මිරිඟු කියන්නේ ඒවට අදාළ රූප එළියේ නැහැ. අපේ විඥානේ මායාකාරය තමයි එළියේ රූප තියනවා කියලා කියන්නේ. එතකොට විඥානය විශ්වාස කරනවද නැත්නම් මේ නුවණ පිහිටනවද? සිහිය නුවණ පිහිටනවා. සිහිය නුවණ පිහිටුවොත් මිරිඟුව මිරිඟුව විදිහට දකිනා මිසක් එළියේ රූප පස්සේ එළවන්නේ නැහැ. ගැලවෙන්න බෑ. ඉතින් පරණ පුරුද්දයි මුලාවයි තියෙනකන් එහෙනම් තමයි ගැලවෙන්න එකම මාර්ගයයි තියෙන්නේ සිහිය පිළිබඳ සතිපත්ත. කෑමේ හිතට ගිය ගමන් ඉවර. ඒක ප්‍රශ්නයක් නෑ. බුදුහාමුදුරුවෝ කියලා නෑ වෙජිටේරියන් වෙන්න කියලා නිවන් දකින්න.
දැක්කහම රස හිතලා ඉවරයි.
රූපේ ඇත්ත ඇති ඇති දකින්න කියනවා මිස. වෙජිටේරියන් වුණාට නිවන් දකින්න පුළුවන් කියලා නෑ. මස් මාළු මොකා හිටියට නිවන් දකින්න බෑ. මේ ප්‍රඥාව ඇති කරගන්නයි කියන්නේ සිහිය නුවණ පිහිටන්නයි කියන්නේ.
ඇති වෙනවනේ
ආසාව. ඇත්තනේ මොනවා හරි ආසාව ඇති වෙන්න හැංගිලා තියෙන්නේ මේ අවිද්‍යාවයි මුලාවයි නේද? බාහිර රූපවල.
හින්ද
කන්නේ කිම්ම කාලද? ඔව්. අනේ බෙදා ගන්නත් කලින් කාලය ඉවරයි රස විඳලා ඉවරයි. ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දිවේගය වෙනකොට රස විඳා කියලා ප්‍රශ්නයක් නැහැ. ඊටත් කලින් රස විඳින එකේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඈ එතන ලොකු මුලාවක් නේද තියෙන්නේ. ඔය කෑම මේසේ ලස්සනට තිබුණාට ඔය ටිකේ ලුණු වැඩි වෙලා තිබුණා නම් එහෙම දැන් හිතපු ටික ඔක්කොම ඉවරයි නේද? මුලාව කියලා පෙන්නේ එතකොට. නේද? කාට හරි කියලාවත් ලුණු දාලා තියන්න ඕනේ කෑම. මුලාව පොඩ්ඩක් ඔය හිතපු දෙයි නෑ. ඊට පස්සේ බනිනවා කවුද මේ ලුණු දැම්මේ කියලා. ඇයි හිතෙන් බලාපොරොත්තු වුණ දෙයි නෑ. ගැටෙනවා කලහ විවාද. ලෝකෙට අහු වුණාට පස්සේ ඕක තමයි කලහ විවාද වලට හේතුව. එතකොට ඒ රස විඳින්න පුළුවන් දිවට විතරයි කියන සිහිය නුවණ පිහිටියන මේසේ තියෙන කෑම වල රස විඳින්න යන්නේ. ඒක තමයි කියන්නේ. ඔක මේසේ තියෙනකොට ඔක කන්න යන්න එපා. දිවේ ගෑවුනහම විතරක් රස විඳින්න. එතකොට අර එළිය තියෙන ඒ වගේ හින්ද රණ්ඩු වෙන්න යන්නේ නැහැ. දැන් සමහර වෙලාවට රණ්ඩු වෙලා ඉවරයි කාලා. කෑම නිසා රණ්ඩු වෙනවා. කාලා නැහැ. හිතෙන් වැඩ ටික ඔක්කොම කරලා ඉවරයි. නේද? ඔව් කන්නත් කලින් මේවා කන්න පුළුවන්ද රස නැ වරව මේවා කියලා ඈ රණ්ඩු වෙලා ඉව. නැත්තම් දැකපු ගම බඩ පිරিলা ඉවරයි. අනේ මට කන්න ඕනේ නැහැ දැන්. කෑම දැකලා වට. දැන් උයන අයට කන්න බෑනේ නේද? දැකලා දැකලා බඩ පිරিলা. දැන් ඔකේ තියෙන්නේ මේ හිතෙන් කරන වැඩ නුවණින් දකින්නවනේ. ඒවා බාහිරෙන් ගිහින් තියන්න එපා. හැබැයි ඉබ්බයින් අරියයි කතාව මතක් කරගන්න. මේ හිතේ ඇති වෙන ටික හිත ඇතුලේ තියාගන්නවා මිසක් කටුවෙන් එළියට අතපය දාන්න ගියොත් නරියා ඉන්නවා කඩාගෙන කන්න. මේකේ තමයි මාර්යා ඉන්නවා ලෝකෙට අහු වුණ ගමන් අහු වුණා. මාර්යාට අහු වෙන්නේ ලෝකෙට අහු වුණා කියන්නේ මාර්යාට අහු වුණා. ඔක අපිට පේන්නේ නැහැ. මොකද ආස්වාදයක රැවට. ආදීනවේ පේන්නේ. විඥාණයට අරමුණු වෙන්නේ නාම රූපේ විතරයි කියලා නුවණ පිහිටන්න පුළුවන් වුණා. ඔය එතනින් නවත්තන්නේ නේ රූප එළියට දාන්න යනවා. හිතට පේන රූපේ හිතට පේන්නේ හීනයක්. මේ දකින්නේ හීනයක් කියලාවත් මතක් කරගන්න පුළුවන්. විඥානික නාම රූප කියන්නේ හීන මට්ටම. එළියේ තියෙන රූප නෙවෙයි. එළියෙන් ගිහින් තියන්නේ අපේ අවිද්‍යාවයි මුලාවයි ඔය තණ්හා දික්ටි මාන යදෙන. හිත ඇතුලේ ඇති වෙන ටික ඒ කියන්නේ රූප බවට පත් කරනවා. ඒ කියන්නේ නාම රූප ගැට ගන්නවා. හිතේ ඇති වුණ දේවල් එළියේ රූප වලට ගැට ගන්නවා සම්බන්ධ කරනවා. නාම රූප ගැට ගහලා තමයි අපි ජීවත් වෙන්නේ. ඒක තමන්ම උත්තරේ දෙන්න ඕනේ. අපි හිතේ හදන රූප ටික එළියේ තිබ්බේ නැත්තම් මොකද්ද තත්ත්වය? එතකොට මේ ඇහැ කන නාසය ඕවා වුණ වෙයිද? ප්‍රාර්ථනා කරන්න රූප තියෙයිද ඊට පස්සේ? ප්‍රාර්ථනා කරන්න රූප නැති වෙනකොට ප්‍රණීත රූප නැහැ අප්පනිහිත. පණිහිත කියන ඒවා නැති වෙනවා. ප්‍රාර්ථනා කරන්න රූප නැති වෙනවා. එතකොට අප්පනීත. අප්පනීත. එළිය රූප නැති වෙනකොට නිමිති ඉතුරු කරගන්න තියෙයිද මොනවා හරි? නෑ අනිමිත්ත. රූපපච්චය පස්ස ඇත්ත දෙක්කේ නැත්තම් අවිද්‍යාව යෙදිලා ඒක. මතක තියාගන්න පටිච්ච සමුප්පාදයේ යෙදෙන්නේ අවිද්‍යාව එක්ක. අවිද්‍යාව මත තමයි පටිච්ච සමුප්පාදේ තියෙන්නේ. අවිද්‍යාව නැති වුණ ගමන් ලෝකෙට අහුවෙන්නේ නැහැ. ලෝකෝත්තරයි කියන්නේ ඒක. ලෝකේ ඉක්මවා යනවා. සාමාන්‍ය ලෝකයා පිහිටන ලෝකෙ නෙමෙයි එතකොට තියෙන්නේ. එතකොට සාමාන්‍ය ලෝකයාට පිහිටන ලෝකයෙන් ශූන්‍ය වෙනවා. තේරෙනවද? සාමාන්‍ය ලෝකයාට පිහිටන ලෝකෙන් ශූන්‍ය වෙනවා. වෙනදා හුණ ලෝකෙට අහුවෙන්නේ නැහැ දැන්. ශූන්‍ය. ශූන්‍යද? අනිමිත්ත අපනිහිත ශූන්‍යද? අන්තිම ඉන්න ඕනේ. තුනෙන් ඕන එකක් දකින්න. ඔය තමයි නිවන් දොරටු. අපනිහිත කියන්නේ ප්‍රණීත අර පස්සෙන් එළවන්න රූප පිහිටන්නේ නැහැ. ප්‍රණීත දේවල් පස්සෙනේ අපි ආයෙ ලබා ගන්න හදන්නේ. ප්‍රාර්ථනා කරන්නේ. ප්‍රාර්ථනා කරන්න දේවල් නැහැ. ප්‍රණීත කියන්නේ ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ සතුටක් විඳින්න. අපනිහිත. ප්‍රාර්ථනා කරන දේවල් නැහැ. නේද? පස්සෙන් එළවන්න දේවල් නැහැ. අපනිහිත. සුඤ්ඤත කියන්නේ දැන් වෙනදා ලෝකයා අහුවෙන රූප පිහිටන්නේ. ශූන්‍යයි. ඒ වයින් ශූන්‍යයි. මේ මුලාවෙන්නේ හදන්නේ හේරම. හැබැයි ඕක දැන් වචනෙන් දැනගෙන ශූන්‍යත වෙන්නෙත් නැහැ, අපනිහිත වෙන්නෙත් නැහැ, අනිමිත්ත වෙන්නෙත් නැහැ. ඕක දැන් ඔය තාම ඥානං විතරයි. ඥානං පස්සං යතා භූතා. ඔබ තමන්ගේ දැක්මක් කරගෙන ඊළඟට තියෙනවා මාර්ගවල. ඥානං පස්සං යතා භූතං වෙනකොට සම්මා දිට්ඨිය ඇති වෙනවා. දැන් සම්මා දිට්ඨියෙන් තමයි මාර්ගය පටන් ගන්න තියෙන්නේ. ලෝකෝත්තර වෙන්නේ. බයි ලොකු නුවණක් තියෙනවා. දැන් බලන්න ඕන කොහොමද? සිහිය නුවණ පිහිටන්න ඕන කොතනද? ත්‍රිශික්ෂාව එනවා ඔය දැක්ම තුල. දැන් ඔය ටික ආවොත් බලන්න සිහිය මේ සීලයක් පිළිထන්නේ නැද්ද කියලා. අමුතුවෙන් සීල් ගන්න ඕනද කියලා බලන්න ඔය නුවණ පිහිටියොත් මේ ආයතන ගැන දැන් කරන්න තියෙන්නේ එකම දෙයයි. සිහිය නුවණ පිහිටන්න විතරයි. දැන් සිහිය නුවණ පිහිටියොත් එතනම සීලේ තියෙනවා. ආයේ වෙනම සිල්පද කියලා නැහැ. එතකොට ආර්ය මාර්ගයට ඕන සීලේ එතන එනවා. ඔව්. ප්‍රඥාව තුල සීලයයි සමාධියයි පිහිටනවා. තනිමිත්ත සමාධිය එනවා එතකොට. ඈ? ඒ නිමිති පිහිටන හින්දා මේ ඔපස්සේ එලවන්න ගිහින්නේ සමාධිය නැත්තේ. ඊළවන්න දේවල් නැති වෙනකොට පස්සෙන් දුවන්න ඒව නැති වෙනකොට දුවන්නේ කොහෙද? සිහිය හිත සංසුන් වෙනවා. බයික ඒ නුවණයි සිහියයි එක්කෙනෙක්. චෛතසික දෙකම හිතේ ඇති වෙන දේවල්. නාම ධර්ම. ඒක නාම ගිහින් අලවන්න යන්න එපා රූපවලට. එළිය තියෙන රූපවලට. නාම ටික හිත ඇතුලේ වැඩක්. රූප එළිය තියෙන රූපවල කිසිම සම්බන්ධයක් නැහැ මේ නාම ටිකට. එදාට ලෝකෙට අහුවෙන්නේ තමන් දැකපු හීනේ තමන්ගේ හිත ඇතුලේ දැක්කා විතරයි. හීනෙන් දැකපු ඒවා බාහිරෙන් ගිහින් තියන්න යන්නේ නැහැ. එදාට තණ්හා කරන්න ලෝකයක් නැති වෙනවා නේද? ඒ කියන්නේ මේ හිතේ ඇති වුණ ටික හිතේ ඇති වුණා කියලා දකින්න දක්ෂ වෙනවා. ඒකට ඔබ තේරුම් ගත්තොත් ඒකට උත්සාහ කරන්න පුළුවන්. හිතේ ඇති වුණ දේ හිතේ ඇති වුණා. එන්නේ නාම ධර්ම විතරයි. ඔව්. ඕක දැන් ඔය වචනෙට ලේබලෙට වඩා ඔය වචනවල කියන ටික ඔක්කොම තියෙනව ඔය වැඩේ කළොත් හිත ඇතුලේ හැදිච්ච දේ හිත ඇතුලේ මිසක් එළියේ රූපයන් නෙවෙයි බාහිරෙන් ගිහින් තිබ්බේ නැත්තම් නේද? එදාට සතර මහා ධාතු යෙදෙන්නේ එළියෙන් ගිහින් තිබ්බොත් මේ රූපේ හැදිලා තියෙන පරමාණු වලින්ද රූප කලාප වලින්ද සතර මහා ධාතු වලින්ද කියලා හොයන්න වෙන්නේ. හිතේ හැදුන රූපේ හිතේ හැදුනා කියලා දන්නේ එළියෙ ගිහින් තිබ්බොත් නේද? දැන් අපි හිතේ හැදුන එක හිතේ හැදුනා කියුවට පස්සේ ආයේ සතර මහා ධාතු හොයන්න ඕන වෙයිද ඔකේ? හීනෙන් අලියෙක් දැකලා ඔන්න ඇහැරෙනවා බය වෙලා නේද? දැන් අලියා බාහිරෙන් ගිහින් තිබ්බේ නැත්තම් ඕක හීනයක් විතරයි කියලා දැනගත්තු ඒ අලියාගේ සතර මහා ධාතු හොයන්නේ ඇයි? පරමාණු හොයන්නේ ඇයි? රූප කලාප හොයන්නේ ඇයි? ඒවා යෙදෙන්නේ නැහැ. ඒවා ලෝකෙට අයිති ධර්ම මිසක් ලෝකෝත්තර වෙනකොට ඌයි කක්වත් නැහැ. එතකොට දකින්න තියෙන්නේ හිතේ හැදුන දේ හිතේ හැදුන මිසක් බාහිරයට ඒකේ සම්බන්ධයක් නැහැ. බාහිර රූප තියනවා නම් ඒකට තියෙන හේතු හින්දා ඒව හැදෙන්නේ. හේතුප්‍රත්‍යයෙන්. ඒව අපේ හිතට සැපක් හරි දුකක් හරි දෙන්න අදාළ නැහැ. හරි? කියන්නේ ලෝකෙට අයිති කියන්නේ අටලෝ දහම කියන්නේ ලෝකෙට අයිති ධර්මතානේ අට. ඒ අටට අහු වෙන්නේ මේ හිතේ හදන දේ එළියේ තියෙනවා කියලා හිතන තාක් කල් විතරයි. ඒ කියන්නේ ලාභ ලාභ නින්දා ප්‍රසංසා සැප දුක් යසායස ඔය ටික දෙන්න පුළුවන් මේ බාහිර රූප විශ්වාස කරන තාක් කල් විතරයි. අපි ඒව හැමෙන්න තමයි බාහිරෙන් හොයන්නේ. මේවට අහු වෙන්නේ මේ හිතේ තියෙන අවිද්‍යාව මුලාව හින්දා කියලා දන්නේ. එළියේ තියෙන ඒවයි ධාතුනානත් හොයන්න ගිහිල්ලා නම් শূন্যත හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අර විද්‍යාඥයෝ රහත් වෙන්නේ ඉස්සෙල්ලා. ඒක දැක්කා කියලා ඒ ශූන්‍යතාවේ නෙමෙයි මේ කියන්නේ. ඒ ශූන්‍යතාවේ අර මානසික විකෘතියක් විතරයි. කවුරුරි කිව්වොත් එහෙම නේද? ඈ? ඒ කියන්නේ බාහිරෙන් හොයලා මේක දකින්න බෑ කියන එක දෙලින්ම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේ ලෝකේ ඇත්ත දකින්න බෑ බාහිරෙන්. මේක දකින්න පුළුවන් තමන් තුලින්මයි. මේ බබයක් පමණ ශරීරයේ තුලින් දකින්න ඕන. හරි? නැත්තම් ඉතින් අපිට ඉස්සෙල්ලා රහත් වෙන්නේ ඒ විද්‍යාඥයෝ. ඒ ශූන්‍යතාවේ ඒගොල්ලන්ටනේ දකින්න පුළුවන්. ඒගොල්ලෝ කතා කරන ශූන්‍යතාවේ නෙමෙයි මේක. ඒගොල්ලෝ කතා කරන ශූන්‍යතාවේ ඒ ශූන්‍යතාවේ අත්විඳින්න කෙනෙක් ඉන්නවා. ශූන්‍යතාවේ දැනගන්න කෙනෙක් ඉන්නවා. මම තමයි ශූන්‍යතාවේ දැක්කේ කියලා කියන්නේ. මේක වෙන්නේ දකින්න මම කෙනෙකුත් නැහැ. එහෙම කියන්න කෙනෙකුත් නැහැ. ඒ කියන්නේ නැහැයි කියන එකෙන් තේරුම් ගන්න එපා. අර ලෝකෙට අයිති මට්ටමින්. මේක යෙදෙන්නේ නැහැ ලෝකෝත්තර මට්ටමින්. අටලොස් ඒ කියන්නේ ධාතු කියනකොට හිතන්න එපා දැන් එළියේ තියෙන සතර මහා ධාතු නැති වුණා කියලා නෙමෙයි මේ කියන්නේ. එතකොට අපි බාහිරේ මොකක් හරි කරලා නේ තියෙන්නේ. දැන් එහෙම වුණත් රහත් වෙන ගානට ලෝක විනාශයක් වෙනවා. බාහිර උතර මහා ධාතු නැති කරනවා නම් නේද? රහත් වෙනකොට එහෙම ශූන්‍යතාවයක් නෙමෙයි මේක. ඒ බාහිර ලෝකෙන් හිතන ශූන්‍යතාවය නෙවෙයි. දැන් මේ තියෙන දෙයක් නැහැයි කියන්නේ යනවා නෙවෙයි. තව විදිහකට. දැන් ඔය ශූන්‍යතාවය කියන්නේ මේ මේ හොඳට තියෙනවා. ඔතන මොකුත් නැහැ කියනවානේ. දැන් ඔය කතාව කියන්නේ කිව්ව පිස්සු කියලා. ඒකයි මං කියේ අර. එතකොට මානසික විකෘතියක් විතරයි ඒක. මේ හොඳට පේන්න තියෙන එක නැහැ කිව්වොත්. නේද? එහෙම එහෙම දෙයක් නෙවෙයි මේ
කියන්නේ.
දැන් මේ මේ අවබෝධයනකොට තියනවා කියන එක ඊදෙන්නෙත් නැහැ නැහැ කියන එක ඊදෙන්නෙත් නැහැ. ඒ දෙකම දෘෂ්ටි දෙකක් කියලා පේනවා. තියනවා කිව්වත් දෘෂ්ටියක් නැහැ කිව්වත් දෘෂ්ටියක්. දැන් ඔය නැහැ කියන්න හදන එක දෘෂ්ටියක් කියලා පේනවා. මොකද අපි ඔය ශූන්‍යතාවය කියන්නේ තියෙන දෙයකට සාපේක්ෂව කියන්නේ. නේද? දැන් ඔය ශූන්‍යතාවය කතා කරන්න පුළුවන් තියෙන දෙයකට සාපේක්ෂව. ඒ තිබුණ දේ නැති වුණහම එන ශූන්‍යතාවෙනේ නිකන් හිතට එන්නේ. එහෙම එහෙම ගතියකුත් නෙමෙයි මේ. නොපිහිටන බව කියන එක. ඒ කියන්නේ පිහිටන්න හේතු ටික නැති වුණහම නැති වුණා කියන කතාව නෙමෙයි. පිහිටන්න හේතු නැති වෙනකොට පිහිටන්න. හේතුඵල සම්බන්ධයක් මෙතන දැක්කේ. දැන් ඔයවට නිකන් අවබෝධයක් ගන්න අර උපමාවෙන් හිතන්නකො වතුරට එබෙන බල්ලා තේරුම් ගන්නවා බල්ලෙක් ඉන්නවා කිව්වත් දෘෂ්ටියක් නැහැ කිව්වත් දෘෂ්ටියක් මොකද නැහැ කියන්නේ හිටිය බල්ලානේ නැහැ කියන්නේ එහෙම නෙමෙයි බල්ලා කියන කතාව යෙදෙන්නේ එතනින් අයින් වුණාම පේන්නේ නැහැ ආයෙත් ආයෙ පේනවා එහෙම නෙමෙයි දැන් පේන එකේ ඇත්ත අවබෝධ කරගහම මේක මේ ඇහෙන් මෙහෙම පෙන්නනවා මේකට හිතෙන් මෙහෙම තමයි කිව්වේ කියලා දැක්කහම හිතේ හදපු ටික හිතට ආйти මිසක් බාහිරට ආйти නෑ කියන අවබෝධය ආවට පස්සේ ඊට පස්සේ කොච්චර වතුරට ඒුණත් රැවටෙන්නේ නෑ හරියට අපි කණ්ණාඩියට ඒුණාට දැන් කණ්ණාඩියේ ඉන්න රූපෙට පවුඩර් දාන්න යන්නේ නෑ කුරුල්ලෝ එහෙමනම් කොටනවා නේද කණ්ණාඩිය නැති ඒ අවබෝධය තුළින් ඒකෙන් මිදීමක් තියෙනවා අපිට නුවණක් තියෙනවානේ කණ්ණාඩිය ඇතුලේ කවදාවත් රූප නැහැ කියන්නේ ඒක අවබෝධ නොකරපු සත්තු අර ඉන්නවා කියන මතෙන් වැඩ කරනවා දැන් යාට ඕක කියා දෙන්න ගියොත් ඔතන ඉන්න එක්කෙනා නැහැ කියන කතාව ඒකේ අර්ථයක් තියෙනවා හරි දැන් අපිට කණ්ණාඩියේ ඉන්න කෙනා නෑ කියන කතාව නෙමෙයි. තේරෙනවද? කණ්ණාඩියේ ඇතුලේ තියනවා කිව්වත් නෑ කිව්වත් ඔක මතයක් නිසා. ඒ එහෙම හිතන්නේ මෙහෙම හේතු යෙදෙන නිසා. නැතුව කණ්ණාඩිය ඇතුලේ රූපයක් ගැන අපිට ඒක යෙදෙන්නේ නෑ කියන එක විතරයි කියන්න තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ කණ්ණාඩිය පිටිපස්සට ගිහින් හොයන්න ඕනේ නැහැ මේ. තියනවාද නැද්ද? මොකද තියනවා හරි නැහැ හරි කියලා මේ ඇතුලේ බලලානේ. එහෙම දෙයක් නෙමෙයි. එහෙම බලන්න හේතු යෙදෙන්නේ. හරි අවබෝධයෙන් තුලින්ම ඒක අර ඒකෙන් මිදීමක් තියෙනවා. ඒක තුලින් යන ශූන්‍යතාවය අත්දකින්න හොඳට මේ ආයතන වලට නුවණ පිහිට ඉන්න. සද්දෙයි වෙල සද්ද ඇහෙනකොට එළියේ ලේන්නු හදන්න යන්න එපා. කෑ ගහනවා ඇහෙනකොට ඒක බලබලා ඉන්නවා. ලේන්නු හදන එක නවත්තන්න බෑ. අපිට කරන්න පුළුවන් ඔය ලේන හැදුවේ හිත ඇතුලේ කියලා පෙන්නන්න. බාහිරේ ඉන්න ලේන නෙමෙයි මේ හිත ඇතුලේ හැදපු ලේන. එයා එළියෙන් ගිහින් තියන්න යන එක නවත්තන්න පුළුවන්. හිත ඇතුලේ හැදපු දේ බාහිරේට අයිති නෑ. කියන එක දකින්න පුළුවන් නේද? ඒ අනිත් පැත්තට ගියයි නෑ නෑ ඒ වුණාට අර ඉන්නවා ගිහින් බැලුවොත් ඉන්නවා එතකොට අනිත් පැත්තෙන් කියන්න ඕන ඔය බැලුවේ කණෙන් නෙමෙයිනේ කණෙන් කොහොමද ලේනෙක් හැදෙ? ඇහෙන් දකින්න පුළුවන්. මේ පිටට අනිත් පැත්තට පෙන්වන්නේ. ඒක ආයතන පිරිසිඳ දකින්න එකේ වැදගත්කම. එතකොට ගෝචර භූමිය මතක් කරගන්නවා. ඇහැට ගෝචර වෙන එක කනට ගෝචර වෙන්නේ නෑ. කනට ගෝචර වෙන එක ඇහැට ගෝචර වෙන්නේ නෑ කියන එක නුවණින් පෙන්වන්න. එක ඒකයි මේ ආයතන පිරිසිඳ දැකලා ඔය ලොකු නුවණක් ඇතුව ඕක මතක් කරගන්න. මොකද අනිත් පැත්තට හිත කියනවා පරණ කුරුද්දට නෑ නෑ ඔහොම කිව්වට අර එළියේ තියෙනවා. ඒකට ඒකටත් අනිත් පැත්තට පෙන්වන්න නුවණක් තියෙනවා. ඒ කියන්නේ ඔබ කියන්නේ වෙන ආයතනකින් මේ ආයතනෙන් කියපු එක කොහොමද වෙන ආයතනකින් හරිද වැරදිද කියන්නේ. එතනම මුලාවිලා.
ඒ ඔක්කොම මේ ඇතුළේ මනසෙන් මේ මනසෙන් අයින් කරන්න පුළුවන් නම් ඒක ඉවරයි.
ඔව් මනසෙන් අයින් කරන්න කියන්නේ මනසේ ඇති වෙන්න නොදී ඉන්න බෑ.
ඇති වෙනවා ඇති වෙන එක නැති කරගන්න ඕන තමන්ගේ.
ඇති වෙන එක නැති කරන්නත් බෑ. තමන් කැමති වුණත් නැති වුණත් ඉතින් ඇති වෙන එක නැති වෙනවා.
ඇති වෙන එක වෙන්න
ඒ දෙකම නිවේ කරන්නේ. ඇති උනේ එක බාහිරයට අයිති නෑ කියන එක පෙන්නන. අපේ තියෙන්නේ මේ මෙහි ඇති වෙන එක එළියේ තියෙනවා කියලා හිතන විශ්වාසය. ඔන්න ඔක ඉස්සෙල්ලා කඩන්න. ඒකට තමන් උත්සාහය ගන්න. ඒකට තමයි ඒවා හොඳට සද්දාහගෙන හිතේ ඇති වෙන දේ දකින්. දැකලා හිතේ ඇති වෙන දේ මේ පැත්තේ මිසක් අර පැත්තේ නෙවෙයි කියන එක හිතට පෙන්නන. ලේනෙක් ඉන්න ලේනා ඉන්නේ අරහේ නෙමෙයි මේ. සද්දෙන් ඇහිලා හදපු එක. නේද? සද්දේ ඇසීම නිසා ලේනෙක්ව හැදුවනම් එයා හදලා තියෙන්නේ හිතෙන් මිස. හිත තියෙන්නේ ඒ තමන් තුල. තමන් තුල හදපු ඒ ලේනාව එළියෙන් ගින් තියන්න යන එක. ඒක මුලාවයි. අවිද්‍යාවයි මුලාවයි එතනයි. ඒක නාම රූප ගැට ගන්න. මේ හිතේ හැදීුණ නාම ටික අරහේ රූපයකට අයිති කියලා හිතන. ලේන ගැන ඇති වුණ චේතනා ටික ඔක්කොම අයිති කරන්න හදන්නේ එළියේ තියෙන සතර මහා ධාතුවට රූපයකට. අනතන තේරුම් ගන්නවා. පැහැදිලි නේද මේ කියන එක? පැහැදිලි නැත්නම් ඕක ආයේ විමසලා විමසලා Tamanට ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. මේ කියන්නේ මොකක්ද? يعني ආයතන පිරිසිඳ දකින්න. ඒ වෙනස තේින්නේ මෙන්න මේ දෙක කරන්න. දැන් නිමිති කියන්නේ අපිට ආය ආයේ මතක් කරගෙන දැන් ප්ලේන් එක නිමිත්තක් වෙලානේ. ඔය කියනකොටම ප්ලේන් එකක් නැවෙනවා නිමිති. නිමිති. සදා. දැන් ඕකේ නුවණ පිහිටියොත් දැන් සද්දය හුණ එකේ කොහෙද ප්ලේන් එකක් තියෙන්නේ? සබ්ද සංඥාවට ප්ලේන් එකක් අයිති නෑ නේද? ඒක නුවණින් දැකීම තුලින් තමයි ශූන්‍යතාවය. ඒක ශූන්‍යතාවය මේකයි කියලා ඒක නොදකින කෙනාට කියන්න බෑ. අර අර පිහිටපු එළියේ පිහිටන එක නොපිහිටන ගතියක් වෙනවා. ඒ නොපිහිටන ගතිය තමයි ශූන්‍යය. එතකොට ඒ නොපිහිටන ගතිය මේ එළියේ තියෙන ඒවා පිළි අරන් ශූන්‍ය කතා කළාට හරියන්නේ. ඒ කියන්නේ ඔහොම පෙනුනට උතන මේක නෑ කියන කතාව නෙවෙයි මේ. දැන් මේ බෝතලේ තිබුණට උතන බෝතලයක් නෑ කියනවා නෙවෙයි. වෙන විදිහකට කියන්නෙත් ඒ වගේ එකක්. ඒ වුණාට ඒක නෙවෙයි. ඒක මම ඉස්සෙල්ලම කිව්වේ දැන් මෙතන බෝතලයක් කියලා කිව්වට ওই පරමාණු ගොඩක් නේ තියෙන්නේ කියන එකෙන් පේන ඒ කතාව නෙවෙයි. තේරුණා? මේ පරමාණු ගොඩක් දානවා කියන්නේත් අපි දෙයක් හදලා. සතර මහා ධාතු නැත්නම් රූප කලාප ගොඩක් දානවා කියන්නේත් දෙයක් හදලා. ඔව් ඒ කතාව නෙවෙයි මේ කියන්නේ. ඔය කතා දෙකම නෙමෙයි මේ තියෙන්නේ. මෙතන කියන්නේ මේ ආයතන වෙන මුලාවක් ගැන. එළියේ මේ කියන එක ඒ කියන්නේ ඔය දෙයක් තියනවා කියලා කියන්නත් බෑ නෑ කියලා කියන්නත් බෑ. ඒ දෙකම දෘෂ්ටි. හරි. දැන් අපි ඔය බෝතලයක් පේන්නේ සතර මහා ධාතුව නිසයි කිව්වත් එතකොට සතර මහා ධාතුව තියෙනවා. ඒක තියනවා කියලා දැනගත්තේ මොකද? ඒක තියනවා කියලා දැනගත්තේ බෝතලේ. බෝතලේ නෑ කියලා කියන්නේ සතර මහා ධාතුව තියනවා හින්දා. දැන් සතර මහා ධාතුව තියනවා කියන්නේ කොහොමද? ඒකට උත්තර නෑ. බෝතලේ තියෙන හින්දා තමයි සතර මහා ධාතු තියනවා. ඊට පස්සේ කියනවා සතර මහා ධාතු තියෙන හින්දා බෝතලේ නෑ කියලා. කොහොමද සතර මහා ධාතුව පෙන්වන්නේ? බෝතලේ තියෙන හින්දා කිව්වේ සතර මහා ධාතුව කියලා. මේ හිස් අවකාශයේ තියෙනවද සතර මහා ධාතු? ඒකට අර මොකක් හරි හින්දා දැනගත්තොත් මේක නැත්නම් රික්තකයක් තියෙන. දැන් තියෙනවා සතර මහා ධාතු. එතකොට තව නමක් දෙයි නෑ නෑ. ඔකට කියන්නේ ආකාශය. ඒකත් තව දෙයක් දානවා ගිහින්. පේනවා මේ තියෙන දේ. බෝතලේ සංකල්පේ හින්දාමයි අපි සතර මහා ධාතුවක් ගැන කතා කරන්නේ. නැත්තම් කොහොමද සතර මහා ධාතුවක් ගැන කතා කරන්නේ? මෙතෙන්දී පඨවියේ පඨවිය කියලාවත් මඤ්ඤණා කරන්න නැති මට්ටමක් තියෙනවා. ඒක ගැඹුරුයි. ඉතින් ඒ මට්ටමට යනකම් ඔය ශූන්‍යතාව ගැන කතා කළාට හරියන්නේ නැහැ. මේක යෙදීම තුලින් අවබෝධයක් වෙනවා. දැන් තමන් ආවොත් සද්ද ඇහෙනකොට සද්දේ ඇහෙනවා. දැනට අපි ඉන්නේ ඒවට රූප දාන මට්ටමක. ඔය සද්දේ ආවේ මේ රූපෙන්.
ඒක නිමිත්ත නෙවෙයි.
නිමිත්ත නෙමෙයි. එතකොට ඒ සද්දෙට අදාළ රූපයක් දාලා එතකොට ඒ රූපෙට සාපේක්ෂව ගිහිල්ලා අපිට ඇත්ත දකින්න බෑ කවදාවත්. ප්ලේන් එකෙන් පටන් අරන් ගිහිල්ලා මේක දකින්න බෑ. ඒක මේ කියන්නේ. ඒ කියන්නේ එළියේ තියෙන රූපෙන් මේ බෝතලෙන් වගේ තමයි මේ ප්ලේන් එකෙන් කිව්වා. ඒක නිසා හදාගත්තු කන්සෙප්ට් එකක් තමයි සතර මහා ධාතුව හරි රූප කලාප හරි පරමාණු හරි කියන්නේ. මම ප්‍රශ්නේ තියෙන්නේ එහෙම හදාගත්තු එකක් මේ මනසෙන් හදාගත්තු එකක් නේ.
බලතලේ ඉන්නේ තියන්නේ.
දැන් අර වතුරට එබෙන බල්ලා මනසෙන්නේ බල්ලා හදාගෙන තියෙන්නේ. ඊළඟට ඕව සතර මහා ධාතු කතාවක් කරන්න දෙයකුත් පිහිටියේ බල්ලෙක් හින්දානේ. බල්ලා පිහිටියේ නැත්තම්. ඔව්. ඔව්. එතකොට මේ ඉතිරූපං ඉතිරූපස්ස සමුදේ සමුදේ දකින්න මේ පැත්ත. Taman tulin samudaye dakin. දැන් බෝතලේ හැදුනේ එළියේ තියෙන සතර මහා ධාතු රූප හින්දා කියන එක සමුදේ නෙවෙයි. ඒක එක්තරා මට්ටමකට හරි ලෝකෙට අයිති මට්ටමකට. ඒ ලෝකෝත්තර මට්ටමේදී එතනින් එහාට ගිය එකක්. සමුදේ තියෙන්නේ හිත ඇතුලේ. හේනාද? දැන් මේ බෝතලේ අපිට පිහිටුවට සමහර විට දෙවි කෙනෙකුට පිහිටන්නේ නැහැ. දෙවි කෙනෙකුට මේක කෙලින්ම මේක හරහා පේනවා නම් මේක පිහිටන්නේ නැහැ. බ්‍රහ්මයාට එහෙම දැන් මේක හරහා යන්න පුළුවන්.
බෝතලයක් නෑ
යා. එයාට ඒක පිහිටන්නේ නැහැ. ඔක ඔය ආයතන මට්ටමේ වෙන මුලාවක් විතරයි ඕක. මේ තියෙන රූප අපිට පිළිහිටන්නේ මේ කාම ලෝකෙට අහු වෙන මට්ටමේ ආයතන ටිකකට අපි අහු වෙන හින්දා. අහකනාසයේ දිව ශරීරය කියන්නේ කාම මට්ටමේ ආයතන. කාම ලෝකෙට අයිති ආයතන. හරි? එතකොට ඒවට අහු වෙලා අපි රූප පිළිගන්න තාක්කල් ජීවත් වෙන්නේ කාම ලෝකේ. නැත්නම් කාම භූමිය කියන්නේ කාම භූමිය කියවහම මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ රත්‍රාපාය සිරමයිති. එතකොට ඒමත්ම යෙදෙන්නේ ඒකෙන් මිදෙනකොට. රූප භූමි කියලා රූප බ්‍රහ්ම ලෝක මට්ටමට යනකොට ඕවා ටික යෙදෙන්නේ. අරූප බ්‍රහ්ම ලෝක කියනකොට අර රූප මට්ටමේ යෙදුනේවත් යෙදෙන්නේ. ඒ වගේ දෙයක් ගැන කතා කරද්දී අපි දැන් රූපයක් අල්ලගෙන මේක විස්තර කරන්න ගියාට අතන තියෙන සතර මහා ධාතු කියන්න ගියාට ඒකත් සංකල්පයක් විතරයි කියන එක තේරුම් ගන්න. ඒ කතාව කියන්න පුළුවන් උනේ අපි රූපයක් පිළිගත්තු නිසා. ඒ පිළිගත් රූපෙන් මිදෙන්න තව එකක් තියෙනවා. ඒ කියන්නේ එළියේ තියෙන දේවල් ගැන. ඔය එළියේ තියෙන දේවල් ගැන දැන් ඔකට තමයි අනිත් උපමාව. බිත්තර කටුව ඇතුලේ ඉඳන් අපි කවදාවත් එළියට ගිහින් නැතුව එළිය ගැන කතා කරන්න හදනවා. ඒ ඔය කතාවයි අර අර විද්‍යාඥයෝ කියපු ඊත කියලා මොනවා හරි තියෙන බොහොම සියුම් රූප වගේ. ඒ කතාවේ කිසිම වෙනසක් නැහැ මට නම් පේන්නේ. ඒ වදිහා මේ ආයතනෙන් බලනකොට මෙහෙම පේනවා. ඒ තාම ලෝකෙට අයිති දෘෂ්ටියක ඉඳන් ඔය කතා කරන්නේ. මෙතන වෙන මේ හිත ඇතුලේ වෙන මේ අවිද්‍යාවෙන් කරන මුලාව දැකලා නෙවෙයි. ආයතන මට්ටමේ මුලාව දැකලා නෙමෙයි, ආයතන පිරිසිඳ දැකලා නෙමෙයි. එතකොට මේක අර තේරුම් ගන්න වෙන්නේ අර උපමා ටිකකින් කියන මට්ටම ඊළඟට ප්‍රායෝගික කරගන්න. මොකද අපි තාම ඉන්නේ අර බල්ලගේ මානසිකත්වෙ. ඉන්ද්‍රියකින් පෙන්නන එක එළියේ තියෙනවා කියන එක හැංගිලා තියෙනවා. ඒක නෑ කියලා හිතරවට්ටන්න තමයි ඔය ධාතු කතාවක් හරි මොකක් හරි දාලා පොඩ්ඩක් බේරෙන්න හදන්නේ. ඒකේ ඉඳවුවක් තියනවා නෑ නෙමෙයි. ඒ මොකද ඒක ලෝකෙට ආйти අර කෙලෙස් වලින් තමන්ව මුදවන. නීවරණ මට්ටම යටපත් කරනවා. ඔව් උපමා වලින් මේක පොඩි අවබෝධයක් ගන්න පුළුවන්. සංඥාව නිරුගුව කියන්නේ. එතකොට දැන් අපි මිරිඟුවකට දෙයක් තියනවා කියලා මොනවා කතා කළා? ඒක නිකන් මේ සංකල්පයක් විතරනේ කියන එක තේරුම් ගන්නවා. ඔව් ඒ සංකප්ප රාගෝ පුරිසස්සකම්. ඒ සංකල්ප රාගය පොඩ්ඩක් අඩු කරගන්න ඔය මට්ටම ඇති. ඇලින් ගැටින් චොට්ටක් තුනී කරගන්න හැර කියන මට්ටම ඇති. හැබැයි එතනින් එහාට යන්න සමුදේ දකින්න ඕන මේ තමන් තුලින්මයි. බාහිරෙන් දකින්න බෑ සමුදේ. බාහිරෙන් හොයන්න යන තාක්කල් මතක තියාගන්න ඒක මුලා වෙනවා මිසක් ඒ ලෝකේ හට ගැනීම දකින්න බෑ බාහිරින්.
තමන් තුලින්ම දකින්න.
එතකොට මේ සතර මහා ධාතුව කියන එකත් සතර මහා ධාතුවට ප්‍රයත්න දීලා තියෙන්නේත් බලනකොට මේ හිතෙන්. ඒකත් කුඩා රූප මට්ටමක්. ඒ රූප මට්ටමටත් ප්‍රයත්න දීලා තියෙන්නේ මේ නාම ටික ගිහින් අලෝල රූපවල. පදගතිය කියන්නේ මේකයි කියලා අලෝල ගිහින් එළියේ තියෙන දෙයක් කර. පදගතිය කියන එකත් හිත ඇතුලේ දාපු නාම වලින් වෙන අවබෝධයක්. විඥානික අරමුණේ නාම රූප ගොඩක් කියලාම ගන්නවා. සතර මහා ධාතු ටික ඒවත් බාහිරෙන් ගිහින් තියන්න යන්න එපා. ගෝචරණානත්වය දැනගන්නකොට අර අපිට ලෞකික මට්ටමින් තාර්කික මට්ටමින් මිදෙන්න පුළුවන් එහෙන් අත් දකින එක කණෙන් අත් දකින්න බෑ කියන
මට්ටම.
ආයතන ඒ කියන්නේ එහෙන් අත් දකින එළියේ තියෙන දේ කණෙන් අත් දකින්න බෑ. නිමිති කතාව මතක් කරන්නකෝ. එහෙන් අපිට යම් කිසි දෙයක් එළියේ තියෙන දෙයක් අරමුණු වෙනවා. හරිද? තාම දෙයක් තියෙනවා. හැබැයි ඒක ඇහැට විතරයි අරමුණු වෙන්නේ. ඒක වෙන ආයතනකින් අත් දකින්න බෑ. ගෝචරණානත්ය දකින්න. හැබැයි තාම හැට පේන දෙයක් තියෙනවනේ. ආයේ ඒ වගේ දකින්න පුළුවන් කියන ඒ වගේ අදහසක් තියෙනවා. ඒ ගෝචරණ දැන් ඒක අර උනාබකාත්මණයට දීපු උනාබකාත්මණයේ ගෝචරණානත් දැනගෙනයි ওই ප්‍රශ්න ටික. ඊට පස්සේ දකිනවා ඇහෙන් අත් දකින දේ කණෙන් අත් දකින්න බෑ. ඒ කතාව කියනවනේ. නානා ගෝචරාලි නානා විෂයානි කියලානි ප්‍රශ්නය අහන්නේ. එහෙම තියෙන එකට ඇහැට විඳින්න බෑ ඇහෙන් ගන්න අරමුණ. ඒ එතනින් එහාට යනවා. එතකොට මනස තමයි පිළිසරණ වෙන්නේ. එතකොට මනස පිළිසරණ කියනකොට අප තියෙන ඇහෙනුත් මිදෙනවා. වෙනවා. දැන් නැත්තම් ඇහැට අහුවෙලා. අනිත් ටිකෙන් අත්දකින්න බෑ කියනකොට සෑහෙන දුරකට මිදුනට තාම ලෝකෝත්තර දැක්මට ඇවිල්ලා නැහැ. ඊළඟට අහනවා එතකොට ඇහැට පේන්නේ මොනවද? හරි කණෙන් අත්දකින්න බෑ කියමු, නාසෙන් අත්දකින්න බෑ කියමු. ඇහැට අහුවෙන මොනවා හරි තියෙනවා. ඒකේ තියන් කිසි මට්ටමකට ඇත්ත දකින්න පුළුවන්. ඔතන මනස නැත්තම් ඒක අහුවෙනවද? නෑ. එතකොට මනස තමයි පිරිසරණ වෙලා තියෙන්නේ. හරි. ඊළඟට මනසෙන් කරන මුලාව ඊළඟට අල්ලන්න තියෙනවා. ඒකට තමයි සතිය පිහිටන්න ඕන, සිහිය. මනසට පිළිසරණ වෙන්නේ සතිය. එතනත් අල්ලනකොට තමයි පේන්නේ. එතනත් දැන් ඊළඟට ආයේ තියනවානේ එතනත් මේ අවිද්‍යාව. නැත්තම් සතියට පිළිසරණ වෙන්නේ විමුක්තිය. දැන් සතිය පිළිටන්න වෙලා තියෙන්නේ ඇයි? විමුක්තිය මට්ටමට තාම ගිහින් නැහැ. නිදහස් වෙලා නැහැ. දැකේ මනසට සතිය. ඒ කියන්නේ මනසෙන් මිදෙන්න මේ මනසෙන් මිදෙන්න පුළුවන් සතිය පිහිටනකට. සතිය පිහිට ඉන්න එකත් කරදරයක් නෙමෙයිද? ඒක ලොකු කරදරයක් නෙමෙයි. දැන් නම් පේන ලොකු කරදර. පිහිටන්න බැරි මේක තමයි. හැබැයි ඒකෙන් දැනට බෑ සතිය පිහිටන්නේ නැතුව මනසෙන් බේරෙන්නේ. මනසෙන් අයින් වුණත් දවසට සතිය පිහිටලා එදාට තමයි සතිය පිහිටන එකනොත් නිදහස් වෙන්න පුළුවන් විමුක්තිය. නෑ අපිට ෂෝට් කට්ස් නෑ. කෙලින්ම විමුක්තියට පණින්න බෑ සතිය පිහිටන්න නෙවෙයි. ඒකයි සතිපට්ඨානය සතර සතිපට්ඨානය දීලා තියෙන්නේ. සතිය පිහිටීම තුළින් මේ අවබෝධය ඇවිල්ලා මනසෙන් මිදෙන දවසකට ආවහම මනසට අහු වෙන මට්ටමේ ඉඳන් සතිය පිහිටන්නේ නැතුව විමුක්තියට පණින්න බෑ. දැන් ඒ කියන්නේ මනස ගැන හරියට අවබෝධයක් නැතුව ඉන්ද්‍රිය පහෙන් මිදෙන්න බෑ. ඇහැ කන නාසය දිව ශරීරය කියන මට්ටමින් මිදෙන්න බෑ. අපි කොච්චර කතා කළත් ඔය ඔක්කොම හදන්නේ හිතෙන් කිව්වට තාම අපි ජීවත් වෙන්නේ ලෝකෙට අහුවෙන මට්ටමට නේද? කෑම එක දැක්කහම කන්න හිතෙන මට්ටම. එතකොට ඉස්සෙල්ලා මේ ඉන්ද්‍රිය පහේ කරන අර ගෝචරණානත්ේ දැකලා හරි අර බාහිර තියෙන දේවල් වල පස්සෙන් එළෝණ මට්ටමින් මිදෙන මට්ටමකට ඉන්න ඕන. මේ මනස ගැන සිහිය පිහිටන මනස නෙමේ ප්‍රධාන වෙලා තියෙන්නේ. මේ ආයතන නෙමේ අරමුණ ඉඳලා තියෙන්නේ මනස කියන ඒ මට්ටම කඩන්න තියෙනවා. ඔව් ඒ මට්ටම කඩුව දවසට තමයි ඊළඟට සිහිය පිහිටලා මනසෙන් මිදෙන්න තියෙනවා. මනසෙන් කරන රැවටීමෙත් මිදෙන්න තියෙනවා සතිය පිහිටල. ඒ සතිය කියනකොට නුවණක් යෙදෙනවා. නිකම්ම සතිය නෙමේ. මනසට සතිය පිහිටන්න ලොකු නුවණකුත් යෙදිලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඉන්ද්‍රිය මට්ටමේ මිදිලා නේද? ඒ මට්ටමෙනුත් සිහිය පිහිටනකොට තමයි විමුක්තිය තියෙන්නේ. විමුක්තිය ආපු කෙනාට ආයේ සතියක් පිහිටන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මෙහෙමයි. සුඤ්ඤත භාවය විතරක් නෙවෙයි අනිමිත්ත භාවයත් ඒ මට්ටමට යනකොට තමයි තියෙන්නේ. අපනිහිත මට්ටමත් ඒ මට්ටමේදී තියෙන්නේ. ඒකයි මම කියේ තාම ඕක කතා කළාට අපි අපනිහිත නෑ. කෑම පස්සේ එළවනවා. ඒක වචනෙන් කියන මට්ටමට එහාට ගිය දෙයක් මේක දැකීම තුලින්. ඒක අපි දැන් තර්කෙන් කියන්න පුළුවන් වුණාට අත්දැකීම ඊට වඩා වෙනස්. ලෝකේ කිසිම දෙයකට අහුවෙන්නේ නැති මට්ටමක් ඔය කතා කරන්නේ ශුන්‍යත අපනිහිත අනිමිත්ත කියන එක. ඒ තුනේම සම්බන්ධයක් තියෙනවා. මොකද ඔය ඕන එකකින් බලාගෙන ගිහින් නිවන් අවබෝධ කරන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි ඒක එක එක මට්ටම් තියෙනවා. දැන් නිකං අනිමිත්ත කිව්වට දැන් අනිමිත්ත සමාධිය කියලා ඔය ඇස් වහගත්තාම මොකුත් නැතුව සමාධියකට එන්න පුළුවන්. ඊට වඩා ගැඹුරුයි මේ කියන දේ. ඒ කියන්නේ ලෝකෝත්තර මට්ටමට එනකොට. මේක මේ ඇස් වහගෙන ගන්න සමාධියක් නෙමේ ඇස් ඇරගෙන ගන්න සමාධියක් මට්ටමට ගන්න පුළුවන්. තේරෙනවද? ඇස් ඇරගෙන ලෝකෙට රූපවලට අහුණු වී ඉන්න මට්ටමක් ගන්න පුළුවන්. කණෙන් ශබ්ද ඇහෙන ගමන් ශබ්දවලට අර අදාළ රූප හදන්න නැතුව ඉන්න පුළුවන් මට්ටමක් තියෙනවා. නෑ ඒක රහත් වෙන්නම නෙමෙයි. දැන් පොඩි වෙලාවකට අත්දකින්න පුළුවන් ඕක විදර්ශනය කරනකොට. ඒකයි මම කරන්න කියන්නේ. දැන් අපි වෙනදා ශබ්දවලට රූප හදන පුරුද්දේ ඉන්නේ. ඕක බලබලා ඉන්නකොට ශබ්දවලට රූප හදන්නේ නැති. ඒ කියන්නේ හදන්නේ නැතිත් නෙමෙයි. එකපාරට හදන්නේ නැති මට්ටමට යන්න බෑ. හදනවා හදන එක හිතෙන් හදන්න.
දැනගන්නවා
හිතෙන් කියලා දැනගන්නවා. ඒ කියන්නේ මේ දකින්නේ හීනයක් කියන මට්ටමට එන්න පුළුවන්. මේ විඩාට මේ මට්ටමට ආවොත් ඔය ටිකට උත්තර වෙයි. හීනෙන් හදන එකක්වත් දැන් එළියේ තියනවාද? අන්න එදාට ওই වචන තුනම පැහැදිලි වෙයි. තේරුණාද? ඔය හීනෙන් හදන දේවල් කියලා තේරුම් ගන්න වෙලිය තියෙන ලෝකෙ. එතන තියෙන අනිමිත්ත කියන එකයි, නිහිත කියන එකයි, ශුන්‍යත කියන එකයි. මොකද අපි බාහිරින් ඒවා හොයන්න යන්නේ ඊට පස්සේ. තේරුණාද? ඒ කියන්නේ බාහිර පිහිටන ලෝකෙන් ශූන්‍යයි. බාහිර දේවල් පස්සේ එළවන්නේ අපනිහිතයි. ප්‍රාර්ථනා කරන්න දේවල් නැහැ ඉතින්. බාහිර දේවල් වලට නිමිති හදාගන්නේ අනිමිත්තයි. එතකොට ඉතින් හීන බලබලා හිතියට කමන්නේ හීනයක් කියලා දන්නවා. අන්න දවසක් එයි හීනේ බලන්න පුළුවන් හීනයක් දකින්නවා කියලා දැනගෙන. කොහොමද එහෙම උනානේ? රෑනින්දෙන් හීනයක් දකිනකොට තමන්ට දැනගෙන බලන්න පුළුවන් නම් මේ දකින්නේ හීනයක් කියලා. එතකොට හීනෙත් රස විඳින්න පුළුවන්
නේද?
අනේ මේ වගේ කතාවක් මේ කියන්නේ. පුළුවන් නේද නිකන් දාලා අදහසක් ගන්න. හීනේ දකිනවා හීනයක් කියලා දැනගෙන. දැන් අපට වෙලා තියෙන්නේ අපි හීනේ දකිනවා, මේ හැරගෙන හීනේ දකිනවා හීනයක් කියලා දන්නේ. අපි දවල් හීනේ දකිනවා හීනයක් කියලා දන්නේ. දකින්නේ සීනේ. ඒක තමයි මේ කියන්නේ. දකින්නේ හීනයක් කියලා දන්නේ නැහැ. මොකද එළියේ තියෙනවා මෙයා ඉන්නවා කියලා. අපි හීනේ ඇත්ත කරගෙන ඉන්නේ. හීනේ හීනයක් කියලා දැනගන්න කියලා තමයි මේ කියන්නේ. මනසෙන් හදන ටික මනසෙන් හදනවා කියලා දැනගන්න. ඒවා එළියෙන් තියන්න යන්න එපා. මේ ඇහින් එක එක්කෙනා දිහා බලබලා හිතන්න. මේ ඇහින් හදලා දෙන චිත්‍රය. මේ චිත්‍රයට රූපයක් නේද? ඇදුවේ කොහෙන්ද? මනස ඇතුලේ. ඒ වගේ හීනයක් නේද? මනසෙන් හදපු ටික දකින්නවා කියන්නේ හීනයක් නේද? එළියේ ඉන්න කෙනා ඈ ලෝකෙට අහුවෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ ලෝකෝත්තරය. හීනෙන් සම්බන්ධකම් දැන් මට ඉතින් හිතේ ඇති වෙන එකක් විතරයි. ඈ ඒක ඔයා අවබෝධේ නමනම් නන්න ඒ භාවනාව තමයි ඕක. ආයි සම්බන්ධ කරන්න දෙයක් නැහැ. ඇහැ අරගෙන දකින හීනයක් බව දැනගන්න. අස්වාහගෙන කරන්න තියන්නේ. එතකොට ඇස් අරගෙන අස්වාහගෙන කරන්නේ අපිට ආයතන වැඩි. මුලා වෙන ඒවා වැඩි හින්දා ඕක දකින්න බෑ. ඉතින් එක ආයතනය වෙන් කරගෙන අපි පටන් ගන්නවා. නෑ එතන කරන්නේ අපි පුළුවන් නම් එක ආයතනයකට මේක ඉස්සෙල්ලා අඩු කරගන්න. මේක ඒ යටපත් කිරීම නේද? කාය ආයතනයට අඩු කරගෙන නෑ. කාය ආයතනේ දකින්න ඕන කය කියන රූපේ හදනවනේ අපි. ඒ හදන්නේ තියෙන්නේ. ඒ දකින්න අමාරුයි දැන් මේ දැනීම් ගොඩක ඉන්නේ කයක් හදලා තියෙන්නේ. මම අර කියන්නේ තමන්ගේ කය තියනවා කියලා දැනගත්තේ කොහොමද කියලා බලන්න කියලා. හිතෙන් හිතට තනියෙන් හදන්න බෑ. හිත උදව් කරගන්නවා අර පස් දෙනා. ආයතන පස් පහ. එතකොට මේ පංච ඉන්ද්‍රියෙන් මිදෙනකොට බාහිර රූප හදන එකෙන් මිදෙනවා. හරිද? දැන් ආයි කය ගැන බලන එකක් දැන් මේ ඒ කියන්නේ දැන් අපි කය කියන්නේ රූපය. ඒ රූපය තිරසින්ද දකින්න අර ඉති රූපං ඉති රූපස්ස සමුදය. මේ සමුදය හොයන්න. කය කියලා රූපයක් තියනවා කියලා හිතුණා නම් ඒකේ මොකක්ද ඒකට හේතු උනේ? එතකොට මේයි මේ ආයතනයක් කරහමයි ඔබ දැනගෙන තියෙන්නේ. ඔව් දැන් සතෙක් කනවා වගේ දැනෙනකොට මදුරුවෙක් හරි කූඹියෙක් හරි දැන් හිතෙන් හදලා ඉවරයි. ඔව් හැබැයි අපිට දැන් එතනින් එහාට යන්න බෑ. එක්ක කූඹිය එළවුණා නැත්නම් මදුරුවා එළවුණා. ඈ එහෙම හිතුණොත් හොඳයි. ඇත්තට ඉන්නවා කියලා හිතුණොත් භාවනාව කරන්න බෑ. ඇත්තට වගේ දැනෙනවා කියන්නේ ඇත්තනේ. එතකොට දැන් අපිට භාවනා කරන්න බෑ අරු වේලවන්න බලන්න. ඒක නැති කිසිම. එතන ඉතින් කූඹිය නැත්තම් හොඳයි. දැන් කූඹිය හිටියොත් එහෙම අපි අහු වෙනවා. ප්‍රත්‍යක්ෂ කළා නම් ඇත්තට ඉන්නේ කාටවත් අහු වෙන්නේ නැහැ. මේ ප්‍රත්‍යක්ෂ නෙමෙයි ඔය. ඇත්තට ඉන්නවා කියලා දැන් අපි ඇත්ත ලෝකේ කියලා පිළියරන් තියෙන්නේ මුලාවක්. ඕක අපිට පේන්නේ නැහැ. එතන අපි මේ එළියේ තියනවා කියලා දැන් මෙච්චර වෙලා කියාගෙන ගියේ ඒකයි. අර බල්ලා වතුරට එබිලා කරන වැඩේ අපි මේ කරන්නේ. එහෙන් දැකලා කණෙන් අහලා. ඒ කයෙන් කියන්න බෑ. කයේ බැසගෙන ඉන්නකම් තේරෙනවද කියන්නේ? දැන් බල්ලා තව බල්ලෙක් ඉන්නවා කියලා බැසගෙන ඉන්නකම් උන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒකයි මේ ආයතන ටිකෙන් අල්ලන්න කියන්නේ. කය සීමා කරනකොට අනිත් රූප ඔක්කොම හදලා ඉවරයි. දැන් කය විතරක් ඉන්නා නම් මදුරුවෙක් පිහිටන්න බෑනේ, කුඹියෙක් පිහිටන්න බෑනේ. කය තියනකොට කයට හානි කරන බාහිර රූප ටික පිහිටනවා. දැන් ඔය ඔක්කොම පිහිටන්නේ ආයතන මූලාවේ. එතකොට මුලින් ඉන්ද්‍රිය පහ තේරුම් ගන්න. ඔව්. ඔව්. ඒ ටික බලන්න පුරුදු වෙන්න. දැන් පොට්ටකට කය පැත්තකින් තියලා ඔය ඇහෙන සද්ද ටිකට රූප හදන එක පෙන්වන්න හිතට. දැන් අපි ඉන්නේ බාහිර රූප ගොඩේ. සද්ද ඇහෙන හෙ මා සද්දෙටම අපිට රූපයක් නෙවෙයි. එතකොට ඔය නිකන් අහගෙන හිටියොත් ඔව් ෆෑන් එකක් තියෙනවා. අරේ කාර් වාහන අරේ පාරේ යනවා. කුරුල්ලෝ ලේන් ඉන්නවා. මේ වටපිටේ කතා කරන අය ඉන්නවා. පොඩි සද්දයක් ඇහුණොත් දන්න අරයා තමයි මේ සද්දෙ කලේ කියන්නේ. කායනුපස්සනයි ගැඹුර තමයි මේ කියන්නේ. ආයනපස්සනාව කරන්නේ මොකටද? රූපයෙන් මිදෙන්න. රූපේ පිරිසිදු දකින්න. ආයනපස්සනාව වඩන්න ඕන මොන විදිහට වැඩුවත් රූපයෙන් මිදෙන තාක්කල් රූපෙට අහු නොවන තාක්කල් එතකොට ඒ කායන ප්‍රසන්නව ඒක මේ පැනලා යනවා සමාධිය කියන්නේ ආයතන වලින් පැනලා යනවා ඇත්ත දැකීමක් නෙමෙයි දැන් අර මම කිව්වේ මුවන්ට තනකොළ නොකා ඇතට වෙලා බඩගින්නේ ඉන්න පුළුවන් මේ බඩගින්නේ ඉන්න නෙමෙයි කියන්නේ තනකොළක් කන්න වැද්දට අහුවෙන්නේ එපා විදර්ශනාවෙන් කරන්නේ අපි ඒක සමාධි කරගෙන පැත්තකට වෙලා මුකුත් ඇහෙන්නේ නැති මට්ටමකට ගිහින් ඉන්න එක නෙමෙයි මේ කරන්නේ මොකද දැනෙන්නේ නැති මට්ටමකට ගිහින් ඉන්න එක නෙමෙයි මේ කරන්නේ. ගතන තමයි මේ විදර්ශනාව කියලා සමතේ කරලා අහුවෙන තැනක් ඕක හරි සිහින් මට්ටම.
අපි දැන් කය දැනින්නේ බලවලින්.
ඔව් බලන්න ඒ බැලුවට කමන්නේ නැහැ. ඔය බලන එක නවත්වන්න පුළුවන් කවද්ද කියලා තමයි මේ කියන්නේ. අවධානේ ඉන්න. දැන් කවද වෙනකන් අවධානේ ඉන්න ඕනද? ඒක තමයි මේ කියන්නේ. රූපයෙන් මිදෙන දවස වෙනකන් ඕක කරන්න. ඒක නිකන් මේ සමාධියෙන් දැක්ක නෙවෙයි. සමාධිය කියලා අදහස් කරන්නේ අපි ඇස් පියාගෙන කය දිහා බලා ඉන්නකොට ආ දැනිලා දැනිලා ඕක නැතිවිලා ගියා. ඒ කතාව නෙවෙයි මේ කියන්නේ. ඊට වඩා ගැඹුරක්. මේ රූපවලට අහු නොවන දවසක් ඇයිද එදා වෙනකන් කායන වසනාව වඩන්න. ඔය භාවනාව කරද්දී මොන විදිහට දැනුණා? එතනින් එහාට ගිය දැක්මක් නේ තියෙන්නේ. ඔතන තමයි මේ සම්මා දිට්ඨිය වැදගත් වෙන්නේ අර්ථ කරලා. බැ. බැරිත් නෑ. නුවණ ඇති කරගත්තු. ඒ කියන්නේ අපිට ඇස් වහගෙනත් මේ ආයතන ගැන බලන්න පුළුවන්. ඇස් අරගෙනත් ආයතන ගැන බලන්න පුළුවන්. ඒ දෙකේ වෙනසක් නැහැ. දැන් ඕගලන්ට වෙනසක් තියෙනවා. ඇස් වහගෙන බලනකොටයි ඇස් අරගෙන බලනකොට. ඒ ආයතනය ගැන නුහුණ පිහිටනකොට වෙනස තියෙන්නේ. ආයතනේ වැඩ කරන ගමන් එතන වෙන මුලාව දකින්න පුළුවන්. ඉතින් ඒක මං කියන්නේ ඇස් අරගෙනම කරන්න කියලා. කණේ පුළුවන්. ඒක තමයි කියන්නේ. ඒකෙන් පටන් ගන්න. සහගෙන හරි කමන්නේ සද්ද ටික අහගෙන ඉන්න මේ නිින්ද නොවනකම් හොඳට සද්ද අහන්න සද්ද ඇහෙන්නේ නැති මට්ටමට යන්න එපා සද්ද ඇහෙන්නේ නැත්නම් ඔහොම සද්ද ගැන බලන්න සද්ද ඇහෙන්න දීලා සද්ද වලට හිත කරන වැඩේ බලන්න ඔය සද්දට එළියේ රූපයක් හැදුවා නේද ඔය සද්දට එළියේ රූපයක් හැදුවා නේද හොඳට බලන්න කිසිම සද්දයක් අහන්න බෑ රූපයක් දාන්න නැතුව. මේ සද්දේ අයිති කාටද කියලා දාලා ඉවරයි. මේ සද්දේ ආවේ මේ රූපෙන් කියලා දාලා ඉවරයි. අන්තට බලා ඉන්න ඔබ කරන්නේ නැද්ද කියලා. නේද? දැන් ඔතන අපිට පෙන්වන්න පුළුවන් වුණොත් දැන් අපේ මූලික විශ්වාසය තියෙන්නේ මේ රූපේ තියෙන්නේ එළිය කියලා. නේද? එතකොට මේක දැන් මොකද බලන්න බලන්න හිතෙන් නුවණින් පෙන්නනවා මේක හිතෙන් හැදුවේ හිතෙන් හැදුවේ හිතෙන් හැදුවේ කියන එක. ඒකට අර දැන් කතා කරපු ටික ඕන වෙනවා. අන්න ඒක පෙන්න පෙන්න ඉන්නේ. ඔය සද්දේ නිසා දැනගත්තු දේ එළිය නෙමෙයි තියෙන්නේ හිතේ ඇතුලේ. සමන්ට කැමති විදිහකට කරන්න අන්තිමට කරන්න ඕන මේ. කයේ දැනීමටත් මේක දාන්න පුළුවන් ආස්වාසේ දැනීමටත් මේක දාන්න පුළුවන් මොකද ඔය හැම එකක්ම දැනෙන්නේ ආයතනයක් හරහා හැබැයි ඕක කාය ආයතනෙන් අල්ලන්න හරි එකක් අමාරු මොකද අපිට හිතෙන්නේ මේ හැපෙන දේවල් තියෙනවමයි කියලානේ නේද හුස්ම හැපෙනකොට හුස්ම කියලා දෙයක් හැපෙන්න දෙයක් තියෙනවා කියලානේ හිතෙන්නේ මේ මේක මන් දන්නේ නැහැ මගේ අත්දැකීම කාය ආයතනෙන් මේක ගැඹුරට දකින්න අමාරු හැබැයි අපි කාය ආයතනෙන් ඕක අල්ලන්න පුළුවන් මට්ටමකට එන්න ඕන ඒක පුරුදු කරන්නේ හිත සංසුන් කරගන්න වෙනවා මේවා දකින්න අපේ කෙලෙස් නීවරණ යටපත් කරගන්න වෙනවා. ඒකට උපායක් ඕන. හරි. ඒ වගේම දැන් කය ගැන බලන්න ඕන. කය ගැන බලන්න ඕන නුවණ හදාගන්නත් වෙනවා. සම්මා දිට්ඨිය කියන එකත් ඔතෙන්ට යොදන්න වෙනවා. දැන් අපි නිකාම්ම කයේ දැනීම් බලන් හිටියට මම දන්නේ මට හිතෙන විදිහ එතන සම්මා දිට්ඨිය නෑ කියලා. එන්න පුළුවන්. හැබැයි ඒක අර සමතේ මට්ටමකින් එන එකයි ඒ ධර්මයක් දැකලා එන එකයි වෙනසක්. මම දානවා. ඒ වුණාට ඔබේ නුවණින් බලන්න ඕන. දැන් කයෙන් මිදෙනවද? රූප වලින් මිදෙනවද? ඒ මිදීම දැන් ඇස් වහගෙන ඉද්දි විතරක් මිදෙන එකක් නෙමෙයි. ඔව්. ඇස් අරගෙන ඉද්දිත් මිදෙන්න පුළුවන් වෙයි. කමන්නේ ඇස් වහගෙන හරි මිදෙන්න පුළුවන් නම් ඒක එපා කියන එක නෙමෙයි. ඒක කරගෙන යන්න. බයි මේ ධර්මයේ එක දැන් මම පෙන්වන්නේ මෙතන අර සූත්‍රයට අදාළවම නේද? ඉන්ද්‍රිය පහෙන් පිළිසරණ වෙන්නේ මනස. මනසට පිළිසරණ වෙන්නේ සතිය. මොහොම සීක්වන්සකුත් තියෙන. ඊළඟට අර වේදනා මට්ටමින් ගත්තත් නිවන කරා යන හැටි මම පෙන්වුවා. සුඛ වේදනා දුක්ඛ වේදනා දෙකේ හිටියොත් හරියන්නේ නැහැ. මැද්දට ඇවිල්ලා එතන යෙදෙන්නේ අවිද්‍යාව කියලා තේරුම් ගන්න වෙනවා. දුක්ඛං සුඛේකේ ප්‍රතිභාගේ අවිද්‍යාව, අවිද්‍යාවේ ප්‍රතිභාගේ විද්‍යාව, විද්‍යාවේ ප්‍රතිභාගේ විමුක්තිය, විමුක්තියේ ප්‍රතිභාගේ නිවන. එහෙම ප්‍රත්‍යක්ෂ තියෙනවා. ඉතින් මේ දැන් මේවා අහලා කරන දේවල් නවත්තන්න එපා. ඔව්. ඒකට නුවණක්, ඒ කියන්නේ ධර්මෙන් ගත්ත දේ යොදන්න බලන්න. මොකද දැන් කොහොම කළත් මං කිව්වේ සතිය බයිපාස් කරලා විමුක්තියට පණින්න බෑ. සතිය පිහිටන්නම වෙනවා. සිහිය පිහිටන්නම වෙනවා. ඒකට සිහිය එක්ක නුවණක් පිහිටන්න කියන එක තමයි මේ මං කියන්නේ. දැන් ධර්මයේ අහලා සාකච්ඡා කරලා අපිට ගන්න පුළුවන් නිකන් අවබෝධය දැක්මක්. ඒක හැබැයි අනුමාන දැක්මක්. ඒ කියන්නේ ඥානං පස්සම් නේද? යථාභූතං. එතකොට ඒක එක දැන් අපි සිහිය පිහිටන්නේ මොකටද? අන්න ඕක දකින්න. ඔව්. විමුක්තිය සඳහායි මේ සිහිය පිහිටන්නේ. එතකොට ඒ විමුක්තිය සඳහා පිහිටන සිහිය දැන් මේ අවබෝධය නැතුවත් කෙනෙකුට සිහිය පිහිටන්න පුළුවන්. ඒකයි මේකයි වෙනසක් තියෙන්නේ. තනයි ධර්මය අහපු කෙනාගේ නැති කෙනාගේ වෙනසක් තියෙනවා. සම්මා දිට්ඨියට එන්නේ නැහැ. මොකද එහෙම නොවුනනම් නිකමට හිතනවා මේ භාවනා ක්‍රමේ වැරද්දක් නෙමෙයි. හැබැයි ධර්මයක් නොදන්න කෙනාට ඔය කියන දේ කරන්න බැයිද? එතකොට එයාගේ අපේ වෙනස මොකද්ද? වෙනසක් තියෙන්න ඕන. එහෙම නැත්නම් බුදු කෙනෙක් නැති කාලෙත් ඔව කරපු අය හිටියා. නේද? එතකොට මේ මාර්ගඵල ලැබෙන්න නම් මොකද්ද මෙතන වෙනසක් තියෙනවා. ඒක තමයි මේ ධර්මය අහලා නුවණින් ඔව්. දැන් අරවයින් දැනෙන දේවල් තියෙනවා. ඒක නෑ කියනවා නෙමෙයි. ඔව්. අන්න ඒ එහෙම දෙයක් Tamanට තේරෙනවා නේද? මේ මං කියන හින්දා නෙමෙයි මේ ධර්මයේ නුවණින් විමසීම තුලින් මොකද්ද මෙතන තියෙනවා මේ වෙනස. ඉතින් මේකට ඔය දෙකම එන්න ඕන. එහෙනම් තමන් සතිය පිහිටන එක කෙලින්ම ඒක කරගෙන යන්න. ඒක නවත්තන්න එපා. ඒක මේ ධර්මයේ විමසීමත් කරන්න. ඔය දෙක එකතු වෙනකොට තමයි මට හිතෙන්නේ මේ මාර්ගයේ උපදිනවා කියලා. ඒ දෙකෙන් එකකින් විතරක් උපදින්න විදිහක් නැහැ. يعني ටිකක් නුවණින් හිතුවොත් පේනවා එහෙම වෙන්න බෑ. මොකද මේ ධර්මය අනියෙන් අවබෝධ වෙන එකකුත් නෙවෙයි. මේ තනියෙන් අවබෝධ වෙන එකේදී සමහර විට හිතනවා නෑ නෑ මම ගුරුවරයෙක්ගෙන් උපදෙස් අරන්නේ කරන්නේ. හැබැයි උපදෙස් කියන්නේ මෙහෙම කරන්න කියන එක නෙවෙයි. මේක බුදුදහම නෙවෙයි. බුදුදහම කියන්නේ එක වෙනස් දෙයක්. මේවා නුවණින් විමසනකොට පේනවා. බුදු කෙනෙක් පෙන්වන ලෝකෝත්තර දැක්ම කියන එක. ඒතර ඒකත් එක්ක සිහිය පිහිටන්න තමයි උත්සාහ කරන්නේ. හරි? හොඳයි. එහෙනම් අපි මෙතන අවසන් කරමු. ඉතින් මේ සතුට වෙන්න පුළුවන් ඉතින් මේ කාලය තුල තමන්ගේ සීල සමාධි ප්‍රඥා වැඩුණා කියලා මහා නිසංස කුසල් සම්භාරයක් කරගත්තා කියලා සතුට වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවිදේවතුන් වහන්සේලා ඉන්නවා මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවි සිරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතුන් වහන්සේලා පවත් අපේ පවුල් වල සමත් ආරක්ෂා කරන සේක්වා. එමෙතු දුකක් කරදරයක් බාධකයන් අරකක් කපල උපද්‍රවයක් ලෙඩක් දුකක් සොර සතුරු උපද්‍රවයක් ආදී කිසියම් උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සෑමගෙන් අප සර්වම ආරක්ෂා කරන සීක්වා කියන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. යම් කෙසේ මළගිය කෙනෙක් නරක තැනක ඉපදලා තින් බලාපොරොත්තු වෙනා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබල උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න නිසම හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපට පුළුවන් ප්‍රාර්ථනා කරන්න යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ පා ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන කත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන කත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන කත්තිය. එවාගේ මේ සංඛාර වල දැන් හිතට ගන්නවා. ඒකත් වේ සංඛාර අනිච්ඡාති බව දුක්ඛාති බව ඇත්ත ඇතියට නුවණින් අවබෝධ වෙන යදා පඤ්ඤාය පස්සති. එතකොට මේ මුලාව හින්දා තියෙන දුක කලකිරීලා අතාරිනවා. තනි බින්දති දුක්ඛේ සමුදෝ විසුද්ධිය. එයාගේ මේ හිතට ආරමින ධම්මතා සියලු ධම්මතා කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා නත්තාති බව ඇතියට තේරුම් ගැනීම යදා පඤ්ඤාය පස්සති. මේ නුවණින් තේරුම් ගන්න පඤ්ඤාය පස්සති. එතකොට මේ මුලාවෙන් දැටි කරගත්තු දුක කලකිරලා අතාරින. මෙච්චර කල් ලෝකෙට අහු වෙලා නේද මේ දුක්ඛ විඳින්නේ කියලා කලකිරලා අතාරින අපෙන් දී දුක්ඛේ. ඒක තමයි නිවනට මාර්ගය සමත් වූ සිද්ධිය. සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමත් වූ සිද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමත් වූ සිද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති යතනින් බින්දති දුක්ඛේ සමුදෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්වතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්වතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්වතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සබ්බ සබ්බ